මේකෙන් කත් තේරුම් ගන්නකො දැන් සුතේසු තමත්තන් කියන්නේ සද්දේ සද්දේ විතරයි කියන නට්ටම. ඔකට තේරුම් දෙන්න යනකොට දැන් ලෝකෙට අහුවෙලා. ඒකට සුතේසු තමත්තන් නෙමෙයි. මමයි ලෝකේ. අභ්‍යන්තර බාහිර බෙදලා ඉවර. ඒක පනෝලා ඉවර.
නැත්නම්
මම කරන්නේ. දැන් අර මේ අහතන් වහන්සේටත් පුළුවන් ඔය වැඩ කරන්න. වෙනස මං කිව්වේ. මොන තේනවා හිතේ තියෙන ටික හිතේ දෙයක්. බාහිර දේවල් ටික බාහිර. එතකොට බාහිර දේවල් වලට බෑ රහතන් වහන්සේට සපහරි දුක හරි දෙන්න. කවුරු හරි ඇවිල්ලා බැන්නත් එකයි හොඳක් කිව්වත් එකයි. මොකද ඒක ගැන එන අදහස් ටික අපි හදනේවා කියලා දන්න.
සර් අනුරිමාර
කියන උදව් කරන්න හිතන්න පුළුවන්. ඒකනේ දැන් බුදුහාමුදුරුවෝ මේ බණ කිව්වේ අනිත් අයට. සත්‍යය ගැන අනුකම්පාවෙන්ම
නේ.
රහත්තුනේ අර බුදුහාමුදුරුවෝ හම්බ වුණා ඊළාමිනි. මිනි මර මර ඉති. නාම රූප දෙක හරියට වෙන් කරන්න පුළුවන් නම් එතන මේක තමයි ඒක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. අන්තවලට අහු වෙලා නැහැ. මේ අන්ත මොනවද මැද මොකද්ද කියලා තේරුම් ගැනීම එන්නේ දැක්ම සම්මාදිට්ඨිය. ඕක තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගැනීම තමයි අපි ධර්මයක් අහලා කරන්න ඕනේ. අන්ත දෙක මොකද්ද? මැද මොකද්ද? දැන් ඔතනම තියෙනවා අතීතාන්තේ අනාගතාන්තේ කිව්වට දැන්. ආයතනයකට අරමුණක් එන්නේ අතීත දේවල් හින්දානේ, අතීත කර්ම හින්දානේ. ඒක අතීතාන්තේ. අලුත් කර්ම කියන්නේ විපාක තියෙන්නේ අනාගතේ. නේ? ඒතර කර්ම කරන මට්ටම අනාගතේ. මාර්ගේ වැඩනවා කියන්නේ මැද. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? නාර.
එදේ කර්ම
කර්ම නොකර සසරේ යන කර්ම නොකර ඉන්නේ ඉතින් මේ මං කර්ම නොකර ඉන්නවා කියලා නෙමෙයි. මේ අන්ත දෙක දකින්න. අන්ත දෙක දැක්කහම ඔව් නුවණ පිහිටනවා. එතකොට එතකොට සිහිය පිහිටන්න විතරයි ඕන. දැන් කරන්න ඕන දේ තමයි සතිය පිහිටන එක. නුවණ තියන කෙනාට ධර්මය අහලා නුවණක් අවබෝධ කරගත්තු කෙනාට يعني අපි හිතමු සම්මා දිට්ඨිය හදාගත්තා කියලා. එයාට කරන්න තියෙන්නේ සිහිය පිහිටන එක විතරයි. මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියලා සිහිය පිහිටන එක විතරයි. මොකද නුවණ තියෙනවා. සද්දයක් ඇහෙනකොට සද්දය ඇහෙන බවට සිහිය පිහිටපු ගමන් එතන නුවණ එදෙනවා. අර හිතේ ඇති වෙන ඒවා හිතේ ඇති වෙන්නේ බාහිර ඒවා වෙනමයි කියලා නුවණ පිහිටි. එතකොට මැද කියන එක මධ්‍යම ප්‍රතිපදාව තමයි
වැඩෙන්නේ.
නිරුද්ධ වෙන ඒවා තියෙනවා කියන්නේ මොකද්ද? නිරුද්ධ වීම නිරුද්ධයි. ඒක තියනව නෙමෙයි. නිරුද්ධ වුණාට පස්සේ තියාගන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ නිරුද්ධ වෙන්න දෙන්නේ ඒක ප්‍රයත්න දෙන්නේ. දැන් ඔය ඇහෙන සද්ද එකක්වත් තියෙන්නේ නැහනේ එතනම නිරුද්ධයිනේ. ඔව්. හැබැයි අපි පැවැත්ම දීලා තාමත් අපිට ලේන ගැන කතා කරන්නේ. එතකොට ඒ පැවැත්ම දෙන්නේ කවුද? ඒ වෙලාවේ ආයතනයේ සිහිය නුවණ පිහිටිය නැති හින්දා නේද? ඒ වෙලාවේ සිහිය නුවණ පිහිටියා නම් අපි දන්නවා. ඒ කියන්නේ දැන් මතක් කරගන්න බැරි කමක් නෙමෙයි. මතක් කළත් දන්නවා ඒ වෙලාවේ මේ වගේ චේතනා ඇති වුණා ඒක හිතටයි ටිකක්. බාහිර රූපේ ඒක වෙනම කතාවක්. ඔය දෙක සම්බන්ධ කරලා නෙමෙයි කතා කරන්නේ. නාමය කියන එක තනිකර මේ චිත්තචෛතසික ගොඩක් කියලා දකි. නේ එහෙම වෙන්න ඕනේ. නාමය කියන එක කොහොමද බාහිරට අයිති වෙන්නේ? චිත්තචෛතසික ටික කොහොමද එළියේ තියෙන රූප වලට අයිති වෙන්නේ? මේ වෙන්න බැරි වැඩක්. සද්දටයි රූපෙටයි අයිතිද අපි හිතන්නේ? ඒ දීපු එක නෙවෙරද්ද? අපි විශ්වාස කරන අපි හිතන ටික ඒවට අයිති කියලා. අන්න ඕක වෙන් කරගන්න. ඔව් නාම ධර්ම කියන්නේ චෛතසික. තොටේ චෛතසිකයිති හිතට මිසක් රූප වලට නෙමෙයි. හැබැයි චෛතසික ඇති වෙන්නේ රූපයක් ගැන. රූපය සම්බන්ධ කරලමයි ඒ රූපෙන් මෙහෙම වේදනාවක් දැනෙන. කැමැති දා කැමැති. ඒ රූපෙට මෙහෙම සංඥාවක් තියෙනවා. නේද? අපි ඒව අයිති කරනවා. රූපයක් ගැන මේ චෛතසික ටික කියන කතාව තමයි නාම රූපය කියන එක. ගණ චෛතසික ටිකෙන් තමයි හිතට දැනුවත් වෙන්න පුළුවන් රූපයක් ගැන. ඔතන අපට පේන්නේ නැත්තේ එතන ඒ නාම රූපයක් තමයි දැන් හිතට අරමුණු වෙලා තියෙන්නේ. අපි හිතනවා සතර මහා ධාතු රූපයක් කියලා. සතර මහා ධාතු රූපේ වෙනම කතාවක් එළියේ තියෙන එක. අපේ චිත්තචෛතසික ටික වෙනම හිත ඇතුලේ වෙන ක්‍රියාවලිය. හිතට ආරමුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ හිත අර මන ආයතන මට්ටමින් ගත්තත් මනසට ආරමුණු වෙන්නේ ධම්ම කියන දෙයිනේ. දැන් මතකද ධම්ම කියන්නේ මනෝමය දෙයක්. ධම්ම කියන්නේ මනසෙන්ම හදාගත්ත දෙයක්. ඒකත් තමයි ආයේ මතක් කරගන්න පුළුවන්. රූපයක් කිව්වට දැන් රූප ගැන අපි දැනගන්නේ එතකොට ධම්ම වෙලා මන යතන. ඒ කියන්නේ චෛතසික ටිකකින්මයි රූපයක් ගැන දැනුවත් වෙන්න පුළුවන්. චෛතසික නැතුව එහෙම නැත්නම් නාම ධර්ම නැතුව රූපයක් ගැන හිතට දැනගන්න බැහැ. විඥාණයට ගෙලින්ම ගිහින් රූපේ දැනගන්න විදිහක් නැහැ. ඒ ඒ ටිකෙන්මයි දැනගන්න. සබ්දයක් ඇහෙනකොට සබ්දේ රූපේ කියන්න පුළුවන්. සබ්දය ගැන දැන ගැනීම රූපයක්ද නාමයක්ද? සිපිය ගහනකොට ඇහැ වැහුණ ගමන් ඒ මොහොතේදී පේන්නේ නේ. හරිහම් පේනවා. ඒකට දිගටම පේනවා කියන එකත් ඔය වගේ සිද්ධියක්. අර වීඩියෝ ස්ට්‍රීම් එකක් ඒක කඩලා ගත්තොත් ඒකේ තියෙන ෆ්‍රේම්ස් ගොඩක් නේද? එක එක ෆොටෝස් ගොඩක්. කියන්නේ ස්ටිල් ඉමේජස් ගොඩක් එකතු වුණාම තමයි ඒක ස්ට්‍රීම් එක වෙන්නේ. ඔය ෆිල්ම් එකක කරන්නේත් ඒකයි. පටියේ වෙන වෙනම ෆ්‍රේම්ස් නේ තියෙන්නේ. ඔක වේගේ වැඩි කරනකොට තමයි අපිට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට හෙන් දකින්නවා කියන්නේ අර එක 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 මොහොතක අහුවෙන්නේ එක ප්‍රේම. ඒවා ආය ආය ගන්න. ඔව් ඒක අමාරු වෙලා තියෙන. දැන් ඕක හිතන්නකො චිත්‍රපටියක් බලනවා වගේ වැඩක් මේ ඇහෙන් බලා ඉන්නවා කියන්නේ. ඔච්චරයි. ඒ සිද්ධියමයි වෙන්නේ මේකේ.
දැන්
ඒක දැනගන්න අමාරුයි. ඉතින් මේක මේ ක්ෂණිකව ක්ෂණිකව එහෙන් අරන් දෙන අර ප්‍රේම් එකක් වගේ. ඒකට විඥානයක් පහළ වෙනවා. එහෙම එහෙමනේ. ඒ විඥාන ගොඩක් වේගෙන් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව.
ඒක ඇතුලේ වෙන දෙයක්.
ඔව්. හිත හට ගැනීම කියන එක. හිත ඇතුලේ නෙවෙයි හිත හට ගන්නා නිරුද්ධ වෙනවා. ඒක තමයි හිත දිහා බලා ඉන්න පුළුවන් නම් මේකත් ඉතින් ලේසි නෑ.
කැමෙන් බෙල් එක කියලා කියන්නේ දැන් සර් කියන විදිහට ඔය බෙල් එක දැන් අපේ හිතේ තියෙන රූපය ඇතුළේ නැතිනවා ඒක. එහෙම නැත්නම්
ඒකෙත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් ඇති. හැබැයි ඒකෙන් අපට වැඩක් නැහැ. ඒකෙන්
අපිට
මෙහෙමයි. දැන් අපි හොයන්නේ අපි දුකටපත් වෙන්නේ ඇයි කියලානේ. මම තේරුම් ගන්න ඕන බාහිරේ හින්දා නෙමෙයි අපි දුකටපත් වෙන්නේ. අපි දුකටපත් කරන එක අපේ හිතේම වැඩ. දැන් උකට බාහිරේ ගැන හොයලා හරියන්නේ නැහැ. හොයන්න ඕන අපේ හිතේ සිද්ධ වෙන දේ. මෙතන වෙන මුලාව මොකක්ද කියන්නේ?
ඒකට පුරුදු වෙලා නේද?
පුරුදු වෙලා ඒක තමයි මේ ලෝකෙට අයිති දේවල් වලින් තමයි අපි දුක නැති කරගන්න හදන්නේ. ඔක තමයි මේ සාමාන්‍ය ජීවත් වෙනවා
කියන්නේ.
දුක් වෙන්නේ පුරුද්දට. නේද? මේ ලෝකෙට අයිති දේවල් වලින් සැප හොයන්න හදනවා කියන්නේ දුක හම්බ වෙන්නෙත් ඒවයි. ඒවයි තමයි සැප දුක තියෙන්නේ කියලානේ විශ්වාස කරන්නේ. මේ ඔතනමයි පෙන්වන්නේ බුදුහාමුදුරුව මේ ඔතනමයි වැරද්ද තියෙන්නේ. බාහිර දේවල් වල නෙමෙයි සැප දුක තියෙන්නේ. දැන් අපිට මූලික මට්ටමේදී බාහිර දේවල් කියන්නේ කාම වස්තු. ඇහැ කන නාසය දිව ශරීරයට අහුවෙන බාහිර දේවල් පිළිගන්න මට්ටමේදී ඒවා කාම වස්තු. හැබැයි ඒවා කාම වස්තු නෙමෙයි. ඒවා එක පැත්තකින් කියන කාම ගුණ කියලා. ඒ කියන්නේ කාමය ඇති කරන්න පුළුවන් දේවල්. කාමය කියන්නේ එළියේ නෙමෙයි. ඒක සංකප්ප රාගු. හිතේ ඇති වෙන සංකල්පයමයි කුරුසස්ස කාමෝ කියන්නේ. කුරුසයාගේ කාමය කියන්නේ හිතේ ඇති වෙන සංකල්ප. වස්තු නෙමෙයි. එළියේ තියෙන ඒවා නිකන් චිත්‍ර ගොඩක් විතරයි. තතේව චිත්‍රාණි ලෝකේ. තතේව චිත්‍රාණි තික්කන්ති ලෝකේ. චිත්‍ර ගොඩක් විතරයි පවතින්නේ. ලෝකේ කියලා පවතින්නේ චිත්‍ර ගොඩක් විතරයි. තතේව චිත්‍රාණි තික්කන්ති ලෝකේ. නතේ කාම යാനി චිත්‍රාණි ලෝකේ. කාමය කියන්නේ මේ චිත්‍ර නෙවෙයි. බාහිර රූප නෙමෙයි කාමය කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ඒවා දිහා බලලා හිතේ ඇති වෙන සංකල්ප ටික තමයි කාමය කියන්නේ. එතකොට දැන් මේ ඉන්ද්‍රිය වලට අහු වෙන්නේ චිත්‍ර ගොඩක් විතරයි. චිත්‍ර දන්නේ නැහැ අපි ඒක ගැන හොඳට හිතනවාද නරකට හිතනවාද. මේක කියන්නේ බාහිර ලෝකෙට අයිති නැහැ. අපි ඒක ගැන හොඳට හිතනවාද නරකට හිතනවාද. ඒ පණ දෙන්නෙත් අපිම තමයි. يعني අපිට හිතන්න ඕන වුණහම් ඔය ඉතින් පොඩි දරුවෙක්ගේ ෆොටෝ එකක් තිබුණාම ඕක දිහා බලාගෙන දරුවට පණ දීලා දරුවා ගැන හිතනවා. චිත්‍රේ දන්නේ නැහැ ඒක. නේද? මේ අරය වගේ මේ මෙයා කී කියා ඉතින් අපි හිතෙන් රූපයක් හදලා පණ දීලා ඒ තමයි ඒ සංකප්ප රාගය
කියන්නේ.
ඇත්ත දරුවා කියන එකත් ඉතින් තේරුම් ගන්න ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඕක. විවත් චිත්‍ර ගොඩක් විතරයි. යാനി චිත්‍රාණි ලෝකේ. අපි තමයි ඇත්ත
කරන්නේ.
ඕක මකර කිව්වා වගේ ඇහෙන් දකින එක තේරුම් ගන්න අමාරුයි ටික. මොකද අපිට හිතෙන්නේ තියෙන හින්දාම පේනවා කියලානේ. ඒ හින්දා තමයි මම අර ගොඩාක් විස්තර කළේ තියෙන හින්දා පේනවා කියන එක දෘෂ්ටිය. නැත්තම් පේන නිසා තියෙනවා කියන එකක් දෘෂ්ටියක් කියන එක තේරුම් ගන්නවා. නැහැ කියන එක නෙවෙයි. අපි හිතන එක දෘෂ්ටියක්. අපි මේ ලෝකෙට අයිති දෙයක් දකිනවා කියන එක දෘෂ්ටියක්. දරුවා ගැන කියනකොට දරුවෙක්ව අපි හදලා ඉවරයි. දැන් චිත්‍ර ගොඩක් මිසක් දරුවෝ මිනිස්සු සත්තු ගස් ගල් ඉර හඳ තාරකා එකක්වත් නැහැ. චිත්‍ර ගොඩක්. මේක යാനി චිත්‍රාණි ලෝකේ. කියන්නේ රහතන් වහන්සේ කියන්නේ මේ නිවන කියන එකේදී ඉරහඳ තාරකා මුකුත් පිහිටන්නේ නැහැ. මේ ලෝකෙට අයිති ගෙවල් දොරවල් රවමෙය මුකුත් පිහිටන්නේ
නැහැ.
එක පැත්තකින් අදාළ නැහැ. ඒ වටිනකමක් දෙන්න කිසිම දෙයක් නැහැ. කිසිම වටිනකමක් නැහැ. ඒක තියෙනවා දැන් මෙතන රත්තරන් මොනවා හරි තිබුණොත් එහෙම.
ආ ඒක රත්තරන් තමයි කියලා දැනගන්න.
හරි වටිනවා නේ. මොකද්ද ඒකේ තියෙන වටිනාකම? මේක දන්නාද ඒක වටිනවා කියලා?
නෑ
ඒක වටිනවා නෙමෙයි. දැන් සල්ලි කොලේ එකයි නිකන් කොලේ එකයි. දෙකම කොල කෑලි දෙකක් විතර. අපි අපි වටිනකම දුන්නොත් ඒකට අපි ඇලෙනවා. ඒ වටිනකම දීම තමයි අපිට තියෙන ආස්වාද. වෙන රටක කෙනෙකුට ඒක වටින්නේ නැහැ. අපිට පිට රටක සල්ලි මෙහෙදි වටින්නේ නැහැ. මල් ළඟ තියෙන අර තායිලන්තේ සල්ලි වගේ දැන් කිසි වැඩක් නැහැ මෙහෙදි කිසිම වැඩක් නැහැ. ඉන්දියන් රුපියල් වල මෙහෙට කිසි වැඩක් නැහැ. වැඩක් ගන්න බෑ. ඔව්. සිත ඉතින් ඒ ලෝකේ හදාගෙන තියෙනවා ඉතින් සම්මුතියක් මේවා වටිනවා මේවා වටින්නේ නැහැ කියලා සම්මුතියකුත් හදාගෙන තියෙනවා.
දැන් සමාජයේ
තමයි දැන් ওই ඉස්සර කාලේ දැන් ওই රත්තරන් එහෙම ආකර තිබුණේ ගොඩක් අප්‍රිකාවේ දැන් තියෙනවා නේද දැන් එහෙ ඉන්න මිනිස්සුන්ට ඒවයි ඒ කාලේ කිසි වටිනකමක් නැහැ දැන් මම දන්නවා ටික ඒ කාලේ අනිත් මිනිස්සු ඇවිල්ලා මේවා අරන් යනකොට නිකන් නිකන් බලන් ඉන්නා මිනිසුන්ට පිස්සුද කියලා මේ ගල් කැට වගේ තියෙන පස් කැට අරන් යන අපෙත් තිබුණා ඉස්සර දැන් ඔය මණික් ගරණ පැතිවල ඔයගලන්ට ඒ කාලේ මතක නම් ඒ ගංගාවල නිකන් ගල් තියෙනව ගොඩක් ඒවා ඔය ගෙවුඩ කියලා එහෙම තිබුණේ වට කිසිම වටිනකමක් නිකන් අර තිරිවාණ ගල් වගේ තියෙනවා ඔහේ මිනිස්සු ගණන් ගන්නවත් නැහැ මිනික් කරන මිනිස්සු එහෙම. මම කකුලේ හැපි හැපි යන පාග පාග යනවා. ඊට පස්සේ පටන් ගත්තා මේවා උණු කරලා අර වෙන මිනික් වලට පත්
කරනවා
නේ. ඊට පස්සේ දැන් මේවා හරි වටිනවද? තර දවස්වල ඒවට කවුරුත් රණ්ඩු වෙන්නේ. අයිති කරගන්න යන්නේ මොකද වටිනකමක් නැහැ නිකන් ගල් ගොඩක් විතරයි.
ඒක
නෙවෙයි
නේද? ප්‍රමේය
තිබුණේ නැහැ. ඔව්. ඒක පෙන්නේ අර පොළොව. දැන් ඉතින් ක්‍රමයක් හදාගෙන දැන් ඒවා හරි වටිනා. ඒවටත් දැන් ඔන්න ඕක තමයි දැන් පෙන්වන්නේ අර කලහ විවාද ඇති වෙන්න හේතු ටික. රූපේ වටිනකම ටික ටික දෙනවා. දැන් රූප සංඥාවට වටිනකම දෙනවා ඊළඟට. මුලින්ම තියෙන්නේ රූප සංඥා. රූප සංඥාවේ මුලාවට රූප හදලා ඊළඟට ඒවට වටිනකම දීලා හරි. ඔක තමයි කලහ විවාද ඇති වෙන්න හේතු කියන්නේ. ඔකට තියෙනවා මේ කලහ විවාද සූත්‍ර කියලා එකකුත් තියෙනවා මේ දැන් අද නිකන් ඔයගොල්ලෝ එනකන් බලබලා හිටියා මදුපිණ්ඩික සූත්‍රෙත් ඔය කතාවම කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ බොහොම කෙටියෙන් මදුපිණ්ඩික සූත්‍රෙදි කියන්නේ කියන්නේ මේකේ ඊට පස්සේනේ අනිත් හාමුදුරුවෝ තමයි ඒක විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මෙන්න මෙහෙම මහණ යම් කාරණයකින් තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොටාසෙව් පුරුෂයා සහගත කොට පවතිද්ද හරි ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොටාසෙව් පුරුෂයා සහගත කොට පවතිද්ද ඉදින් මෙකරුණෙහි සතුටු විය යුත්තේ කෙව යුත්තේ හරි එතන මේ වරහන් ඇතුලේ තියෙනවා මම මගේ කියලා සතුටු විය යුත්තේ හරි තිව යුත්තේ ගැලගත යුත්තේ නැත්නම් හරි දැන් එහෙම සතුටු වෙන්න දෙයක් කියන්න දෙයක් එහෙම නැත්තම් මෙයම රාගානුසයන්ගේ කෙලවරය මෙයම පටිගානුසයන්ගේ කෙළවරය. මෙයම දිට්ඨානුසයන්ගේ කෙළවරය. මෙයම විචිකිච්ඡානුසයන්ගේ කෙළවරය. මෙයම මානානුසයන්ගේ කෙළවරය. මෙයම භවරාගානුසයන්ගේ කෙළවරය. මෙයම අවිජ්ජානුසයන්ගේ කෙළවරය. මෙයම දඬු ගැනීම. දඬු ගහන්න ගන්නේ. දඬු ගැනීම, සැත් ගැනීම, කඩු ආයුධ වගේ. කලහ, විග්‍රහ, විරුද්ධ කතා, තෝතෝ කීම, පිසුනු බස, කියන්නේ කේලම් කියනක, මුසවා, මුසවාද යන මවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙලවර වේ. අර ටික නැත්තා. මෙහි මේ ලාමක වූ අකුසල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වේ. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට වැඩිසේක. ඊට පස්සේ ඉතින් අනිත් හාමුදුරුවෝ හොයනවා මොකද්ද මේ 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 කෙටියෙන් කියන්නේ තේරුම කියලා. නෑ නෑ, ඒ වෙලාවේ වැඩ හිටපු බුදුහාමුදුරුවෝ බොහොම කෙටියෙන් සමහර වෙලාවට දේශනා කරලා අපහු වඩිනවා. එතකොට මේගොල්ලෝ හොයාගන්න ඕන මොකද්ද මේ කිව්වේ කියලා. එතකොට ඉතින් ඒගොල්ලෝ පිළිගන්න එක එක හාමුදුරුවරුන්ගෙන් අහනවා. මේ හාමුදුරුවන්ගෙන් ගිහින් අහමු මේකේ තේරුම දැනගන්න කිය කිය. ආනන්ද හාමුදුරුවන්ගෙන්, කාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඔහොමම මේ විස්තර කරන්න පුළුවන් අයගෙන් අහනවා. එතකොට මේ එවත්නි යන හාමුදුරුවරු කතා කරනවා ඊළඟට. ඒ භික්ෂූන්ට මෙබඳු අදහසක් වී, එවත්නි අපගේ භාග්‍යවතුන් වහන්සේ මහණ යම් කාරණයකින් තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොට්ටාසය පුරුෂයා සහගත කොට පවතිද්ද ඉදින් මෙහි සතුටු විය යුත්තේ, කිය යුත්තේ, ගලගත යුත්තේ නැත්නම් මෙයම රාගානුසයන්ගේ කෙළවරයි, මෙයම පටිඝානුසයන්ගේ කෙළවරයි, මෙයම දිට්ඨානුසයන්ගේ කෙළවරයි, මෙයම විචිකිච්ඡානුසයන්ගේ කෙළවරයි, මෙයම මානානුසයන්ගේ කෙළවරයි, මෙයම භවරාගානුසයන්ගේ කෙළවරයි, මෙයම අවිජ්ජානුසයන්ගේ කෙළවරයි, මෙයම දඬු ගැනීම, සත් ගැනීම, කලහ විග්‍රහ, විරුද්ධ කතා, තෝතෝයි කීම, පිසුනු බස, මුසවා යන යොන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවරය. එකන ඔක්කොම රණ්ඩු වල කෙළවර. එතන මෙහි මේ ලාමක අකුසල ධර්මය නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්‍යයි. මේ උද්දේශ සැකෙමින් විස්තර සෙන් අරුත් නොබෙදා අසුනෙන් නැගී විහාරයට පිවිසිසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙමින් උදෙසු විස්තර විසින් අරුත් නොබෙදූ මේ උද්දේශයගේ අර්ථය කවරක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේද කියලා ඔන්න හොයනවා. කවුද මේක දැන් විස්තර කරලා දෙන්නේ කියලා ඔන්න ඒ භික්ෂුන්ට මේ අදහස. මේ ආයස්මත් මහා කච්චායනස්තවිර මහා කාශ්‍යප හාමුදුරුවෝ ගැන ඔන්න හිතලා කාශ්‍යප හාමුදුරුවෝ ළඟට යනවා. මහමහම මේ දවල් කාශ්‍යප හාමුදුරුවෝ මේක විස්තර කරනවා. ඒ වගේ එහෙම ගිහිල්ලා ගිහිල්ලා තමයි අන්තිමට එන්නේ ඔය දැන් ඔය මදුපිණ්ඩික සූත්‍රය පටන් ගන්නෙ ඔහොම. ඒ විස්තර කරපු එක තමයි අපි දන්නේ අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඒ කතා ටිකට යන්නේ විස්තර කිරීමෙන්. ඔය මේ කෙටියෙන් කිව්වේ මෙන්න මේක ගැනයි. මේ ආයතනිකින් මේ මෙහෙම අටගෙන මේ මේ අර සංඥාව ප්‍රපංච සංඥාවට යන හැටි. ප්‍රපංච කියන්නේ අපි හිතෙන් හදා ගන්නවා සංඥාව අල්ලගෙන ඒකෙන් හිතෙන් හදන ටිකෙන් තමයි ඔය කොම මේ කරුණු ටික ඇති වෙන්නේ. අනුසය ධර්ම ටික. හරි. කියන්නේ රාගානුසය, පටිඝානුසය, දිඨානුසය. ඔව්. ඒ අනුසය තියෙන හින්දා තමයි මතුවෙලා යන්නේ. එතකොට අනුසය නැති කරගන්න නම් වෙන්න ඕන අර ප්‍රපංච සංඥා හදන එක නවත්තන්න. කියන්නේ සංඥාවේ ඇත්ත ඇති හැටි දැක්කනම් ඔවට අහු වෙන්නේ. මේ සංඥාව මුලින්ම එන්නේ කොහෙන්ද? ආයතන. හිතට ඇහෙන් එන්නේ රූප සංඥාවක් විතරයි, කනෙන් එන්නේ ශබ්ද සංඥාවක් විතරයි. ඕක තේරුම් ගත්තා නම් ඊළඟට සංඥාව කියන්නේ මිරිඟුව. සංඥාවට උපමා කරන්නේ මිරිඟුව. ඒකට මිරිඟුව මිරිඟුව විදිහට ගන්න නැතුව ඒකට දේවල් දාලා ඔන්න ඔවට තමයි අපි මේ තණ්හා කරන්නේ අනුසය ධර්මයේදී. එතන දැක්කනම් එතන මේ ඒක තමයි ධර්මය කියන්නේ නේද? ඒ තත්ත්වේ එන්න එන්න වැඩි වෙනවා. ඒක මේ හිත දියුණු කරන්න දියුණු කරන්න හිත දියුණු කරන්න දියුණු කරන්න ඒ ගති වැඩි වෙනවා. වෙනදා ඇලිච්ච ගැටිච්ච අඬන වලපෙන දේවල් දැන් උපේක්ෂා ගතියටපත් වෙනවා. ඒක සමහර විට දැන් කෙනෙක් ළඟම කෙනෙක් මැරුණත් ඒකත් තව සාමාන්‍ය දෙයක් විතරයි කියන මට්ටමට එන්න පුළුවන්. වයසට ගියාය ඕන තරම් අඬනවා මේ. ළමයි නැති වෙනකොට ඒක කට්ටිය නැති. ඒක තේරුම් ගැනීම තුන. 70 30 තේරුම් ගත්ත කියන වයසට යන අයත් ඉන්නවා. ඒකල්ලෝ බොරුවට අඬන්නේ කය ගහන්නේ. ඒ මට්ටමට එන්නේ කියන උපේක්ෂා සහගත වෙනවා. වෙනද ඇලු ගැටුණ දේවල් මොනවාක්වත් ඉතින් නේද? එච්චර ගණන් ගන්නෑ. ඒක ඇත්තටම ඒ එක්තරා දියුණුවක්. ඒ ප්‍රඥාවෙන් දකින්න දකින්න තමයි එහෙම. ඔක තමයි කිව්වේ අර ලෝකයට අයිති ධර්මතානියයි අටලෝදහ. ඒකෙන් කම්පා නොවන ගතියට එනවා. ඔකේ ඇත්ත දකින්න දකින්න. ඒකේ ඒ දෙකෙත් මැදට එන්නේ. රාන්තවලට යන්නේ. දැන් සැප දේවල් වලින් ඕනවට වඩා සතුටු වෙන්නෙත් නැහැ. එහෙම කෙනාට තමයි දුක් නොවී ඉන්න පුළුවන්. මේ දෙකම උපේක්ෂා ගතියට වැටෙනවා. හරි. අපි අර කතා කළේ වේදනා, සුඛ වේදනා, දුක්ඛ වේදනා නේද? ඔව්. මේ දෙක අන්ත දෙකක්. අදුක්ඛම සුඛ වේදනාව තමයි මැද. හැබැයි ඒකෙත් අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව දැකලා විද්‍යාව පහල කරගෙන එහෙම එහෙම එතකොට ඉස්සෙල්ලා නිකන් අර උපේක්ෂා ගතියට ඇවිල්ලා එතනින් එහාටත් පුළුවන් ධර්මයේ තව ගැඹුරට ගත. ධර්මයේ දකින්න දකින්න අර ලෝකෙට අයිති ධර්මතාවලින් කම්පණය වෙන එක අඩු වෙනවා. ඒකයි ඔය කියන්නේ උපේක්ෂා. වෙනදා එක්කෝ සෑහෙන සතුටු වෙන්නේ නැති නැත්නම් අඬන්නේ නැති. දැන් මේ සිද්ධියම වුණාට එච්චර අපිට අඬන්න වෙලපෙන්න දෙයක්වත් සතුටු වෙන්න දෙයක්වත් නෙමෙයි. ඒක තවත් සිද්ධියක් විතරයි. ඒක ස්වභාවය කියලා එක පැත්තකින් හිතනවා. ඒ ස්වභාවය කියලා හිතන එකෙන් එන උපේක්ෂාවේ ඊළඟට තියෙනවා මේ අවිද්‍යාව. ඒකේ අවිද්‍යාව අඳුර ගන්න පුළුවන්. මේ මට්ටමට ආපු කෙනාට ඒ දකින්න ශක්තිය තියෙනවා. දැන් අර අන්තවලට වැටිලා ඒවා පස්සේ දුවන්නේ නැහැ. ඒකට අර ඒක තමයි මේ එක පැත්තකින් මම කිව්වේ ඔය සමාධිය වඩනකොට වෙන්නේත් ඕක. උපේක්ෂා මට්ටමට හිත ටික ටික එනවා. හැබැයි ඒක ඇත්ත දැකලාම නෙවෙයි යම්කිසි මට්ටමකට දැකලා. ඒකට සමාධිමත් හිත උදව් වෙනවා ප්‍රඥාවට. ප්‍රඥාවට සමාධිමත් හිතක් තියෙන කෙනාට දැන් මේ වගේ ධර්මය අහනකොට ඉක්මනට වැටෙනවා මේ කියන්නේ. දැන් අපිට අමාරු. දැන් මේ අපිට අමාරු. දැන් කියන්නේ තේරුම් ගන්න අමාරුම පේනවා නේද? දැන් අපේ ලෝකෙට අයිති දෘෂ්ටියනේ මේ කඩා ගන්න බැරි නේද? ඒක කඩන්න අමාරුයි. දැන් මේ ටික ටික අර අන්තවලට වැටෙන්නේ නැතුව එනකොට මේ කියන එක ඊට වඩා පැහැදිලිව දකින්න පුළුවන් කමයි. හරි. මෙහෙම කියන එකෙත් මේ ඇත්තක් තියෙනවනේ කියලා දකින්න පටන් ගන්නවා. මුලින් හිතා ගන්නවත් බැහැ. මුලින්ම ඒ කියන්නේ අපේ අපේ බලපාන්නේ මේ සංසාරේ ආපු පුරුදුමනේ. ඒකට ඊට වඩා වෙනස් දෙයක් මේ කියන්නේ. ඒකට අපි පුරුදු කරපු දෙයින්ට පිටින් හිතන්න අපි කැමති නෑ. අපේ හිත ලෑස්ති නෑ. ඒ හින්දා තමයි දැන් මේවා අර නිතර නිතර අහන්නේ. ධර්ම ශ්‍රවණය කියන එක මේක අවශ්‍යම දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බණ අහන්න ඕන සාකච්ඡා කරන්න. මේ දැන් ඔයගොල්ලෝ කරන්න ඕන දැන් මේවා කතා කරන්න පුළුවන් අය එක්ක ආයෙයි සාකච්ඡා කරන්න. එතකොට දැන් මේ ධර්මයක් ගැනනේ කතා කරන්නේ. ඒක නොදන්න කෙනෙක් එක්ක කතා කරන්න බෑ. එක්කෝ ටිකක් හරි ධර්මය හොයන කෙනෙකුට ඕක කියා දෙන්න try කරන්න පුළුවන්. ඒ වගේ අයට සමහර විට පුළුවන් වටහා ගන්න. නැත්තම් මේ જાතියේ බණ ආහාහා ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. කියන මාර්ගයට අදාළයි. දැන් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන මාර්ගයට අදාළ ධන තේරුම් ගන්න. තපේනවාද සලායතන ගැන කියනවා. කෙලින්ම ධර්මදේශනා කියලා පේනවනේ. දැන් මේ සූත්‍රවලත් සමහර විට අපිට අහන්න ලැබෙන්නේ මුළු සූත්‍රෙම නෙමෙයි ඒකේ කොටසක් විතරයි. එතකොට එහෙම වෙන්නත් පුළුවන් නැත්නම් ඔය කියන අය පුරුදු වෙලා ඉන්නේ අර ඒක කොටසක්ම අහලා ඔකම කියන්නේ. දැන් මේ මෙතන මුලක් පේනවනේ දැන් මදුපිණ්ඩික සූත්‍රය පෙන්නවා මේ කලහ විවාද ඇති වෙන්න හේතු. කියන අපේ දුකටපත් වෙන්න හේතු ටික තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්නේ. ඒකේ ඇතට ගිහිල්ලා තමයි. ඔව් මේ අනුස්සයේ තියෙන චේතනා ඔව් ඒව ඇතිවීමමයි මේ මේකට හේතුව කියන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කියන ටික ඒකේ මහණ යම් කාරණයකින් තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොටාසු මොනවා හරි හේතුවකින් තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොටාසු පුරුෂයා සහගත කොට පවතිද්ද ඉදින් මේ කරුණෙන් සතුටු වේත්තේ කිවෙයිත්තේ ගලගත යුත්තේ නැත්නම් මේම රාගානුසයන්ගේ කෙලවරයි. රාගානුස, පටිගානුස, දික්ඛානුස, විචිකිච්ඡානුස, මානානුස, භවානුස, අවිජ්ජානුස. ආනුසයන් ටික ඔක්කොම ඇති වෙන්නේ මේ සංඥා. ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොටසයි. පුරුෂයා සහගත කොට පවතී. තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොටසයි. පුරුෂයා සහගත කොට පවතී. කියන්නේ. තෘෂ්ණා දෘෂ්ටි එක්ක යෙදෙන ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොටසයි. පුරුෂයා සහගත කොට පවතී. අන්න මේ ඒ කරුණු ගැන සතුටු වෙන්නේ නැත්තම් කිව යුත්තේක් ඒක ගන්න දෙයක් නැත්තම් එතකොට තමයි කෙලව. දැන් අපිට තියෙන්නේ වයින් සතුටු වෙනවා තව කෙනෙකුට කියන්න ඕන මේ
සතුටු වෙන ගැන ඉන්ට්‍රස්ට් එකක්
තියෙනවා. ඔව්. එතකොට ඕක තියෙන එකමයි අනුසය කියන්නේ. ඔබ දෙපාරෝ මේවා වගේ කීයද නේද? ඒකේ ප්‍රෝත්ජා එනවා. ඒ වගේ ඉන්ට්‍රස්ට් එකක් ඉන්න තරම වහන්න. ඔව්. ඒකට දැන් ඒවා තේරුම් ගන්න ඕන ඔය ලෝකෙට අයිති දේවල් නේද? ඒක ඇත්ත ඇති හැටි නොදන්න හිඳමයි. ඒවයි සතුටු වෙනවා කියන්න හිතනවා ඒවා බාර ගන්න
සත්‍ය දේවල් නොවෙන්නත් පුළුවන්.
ඔව්. ඒකේ ඒ ටික ඒ බුදුරජාණන් වහන්සේ කියන එක පාලියෙන් තියෙන්නේ මෙහෙමයි. පාලියෙන් කියන ටිකත් අහගන්න. යතෝ නිදාන. අන නිදාන. පික්කු. පුරුසා ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති. පුරුසංගේ ප්‍රපංච සංකා සමුදාචරන්ති වලට නිදාන. එත් වේ නත්ති අභිනන්දි තප්පං අභිවදි තප්පං අජ්ජෝසා තප්පං අභිනන්දති අභිවදති අජ්ජෝසා කියන තුන. එතකොට ඒ තුන නැත්තම් එතකේ නත්ති මේ නැත්තම් මොනවද අභිනන්දති අභිනන්දි තප්පං අභිවදි තප්පං අජ්ජෝසා තප්පං ඒසේවන්තෝ රාගානුසයා ඒසේවන්තෝ පටිගානුසයා සේවන්තෝ දිත්තානුසයන සේවන්තෝ විචිකිච්ඡානුසයන සේවන්තෝ මානනුසයන සේවන්තෝ භවරාගානුසයන සේවන්තෝ අවිජ්ජාන අවිජ්ජානුසයන සේවන්තෝ දණ්ඩා දාන සත්තා දාන කලහ විග්ඝහ විවාද තුවන්තු පේසු ඤ්ඤමුසාවාදාන එත්තේතේ පාපකා කුසල ධම්මා පරිසේසා නිරුජ්ජන්ති इति ඉදමෝච භගව ඉදං වත්තා සුගතෝ ඨායාසන විහාරං පාවිස. විචිකිච්ඡා කියලා නෑ නේද? අනුසය ජාති ටික කියන රාගානුසය, පටිඝානුසය, දික්ඨානුසය, විචිකිච්ඡානුසය තියෙනවා. රාග, පටිග, දිට්ටි ඒවා එනකොට විචිකිච්ඡාව තියෙනවා. මාන අවකනේ විචිකිච්ඡාවත් අපේන වැරදි සංයෝජන ධර්මයක් නේක නේද? විචිකිච්ඡාව සංයෝජනයක් කර සෝවාන් වෙනකොට කඩන්න තියෙන එකක්. සකය කියන එක තියෙනවා. සකය කියන්නේ එතකොට සකය කියන්නේ මේ ඇත්ත ඇති හැටි ගැන තියෙන සකය. ධර්මයක් කියනවනේ. දැන් මෙතන මෙන්න ඇත්ත தත්ත්වය මෙහෙමයි කියලා. ඒ වුණාට ඕක තේරුම් ගන්නකම් අපේ සකයක් තියෙනවනේ. එතකොට සැකේ දුර වෙන්න නම් ඒක තව තව හොයන්න. තව තව ප්‍රශ්න කර කර හොයන්න. දැන් ප්‍රශ්න කරාට සැකේ වැඩි වෙනවා කියලා හිතන්නේ නැහැ. ඒ ප්‍රශ්න කිරීම තුලින් තමයි Taman අවබෝධ කරගන්නේ. ඒක සැකේ දුර වෙන්න හේතුවක් වෙනවා. මේවා වර්ඩ් නොනින් විමසන්න. විචිකිච්ඡාව දුර වෙන්නේ එතකොට ඇත්ත අවබෝධ කරගෙන. දැන් සම්මා දිට්ඨිය එනකොට තමයි විචිකිච්ඡාව දුර වෙන්නේ. ඔය දෙකම එකයි. සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන්නේ විචිකිච්ඡාව නැති. ඒ කියන්නේ හරි දැක්ම එනකන් ඒක ඇත්ත ගැන සැකයක් තියෙන විචිකිච්ඡාව. විචිකිච්ඡාව දුර වෙනවා මේ සම්මා දිට්ඨිය ඇතිවීම තුළ. එතකොට සම්මා දිට්ඨිය ඇතිවීම තුළ තමයි ආර්ය මාර්ගය උපදින්නේ. දැන් තේරෙනව නේද මේ ධර්මය අහලා දැකලමයි මාර්ගයට වැටෙන්න පුළුවන්. වෙන විදිහක් නැහැ මේ මේ කියන්නේ නිකන් භාවනා කළා කියලා මේවා අවබෝධ වෙන්නේ නැහැ. හුඟක් අය කරන වැරද්දක්. ධර්මයත් හොඳට නුවණින් විමසන්න. ඔව් ඉතින් Taman තේරුම් ගන්න ඕන දැන් මොකද්ද විදර්ශනය? අපි නිකාං ඔය විදර්ශනා භාවනා කරනවා කියලා භාවනා කළාට මේ අවබෝධය එන්නේ. මේ අවබෝධය ආවට පස්සේ තමයි ඇත්තටම විදර්ශනය කරන්න පුළුවන්. මං කියේ දැන් මොකද්ද කරන්න ඕන කියනවට වඩා මේක අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තාම තමයි දන්නේ මොකද්ද කරන්න ඕන කියලා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ආපු කෙනාට තමයි විදර්ශනේ කරන්න පුළුවන්. ඊට කලින් ඇහුවට දැන් මං කොහොමද විදර්ශනේ කරන්නේ කිය කියා අහනවනේ. ඉතින් මේ කියා දෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒක විදර්ශනයක් වෙන්නේ. තමන් අවබෝධ කර ගැනීම තුලින් තමයි, ඒ කියන්නේ තමන් තමයි මාර්ගය උපදව ගන්න පුළුවන්. වෙන කෙනෙකුට දෙන්න බෑ. ඒකට එහෙම උපදින මාර්ගයේ සැකේකුත් නැහැ. නේ මේක කෙලින්ම මේක තමයි දුක නැති කරන මාර්ගය කියලා හිතට පේනවා. ලෝකෝත්තර මාර්ගය මේක තමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැත්තේ මේක තමයි කියලා ආයේ කිසිම සැකයක් නැතුව පේන. දැන් ඒක එනවා. ඔය දැන් මේ දැක්ම ලෝකය කියන්නේ මොකද්ද? ලෝකයෙන් මිදීම මොකද්ද කියන එක තමයි ඔය සම්මා දිට්ඨියෙන් පෙන්නන. ලෝකෙට අහු වෙන්නේ කොහොමද? ලෝකයෙන් මිදෙන්නේ කොහොමද? ඔන්න ඔයා අවබෝධය ආවනම් Tamanට දැන් ඕන මං කිවි අර ඕන බණක් අහනකොට තේරුම් ගන්න පුළුවන් බුද්ධ ධර්මය මොකද්ද නැත්තේ මොකද්ද කියලා. මේ පෙන්නන්නේ ධර්මයේද මේ කියාදේ? කවුරු හරි මොනවා හරි කියනකොට තෝරගන්න පුළුවන් ශක්තියක් එනවා. මේකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ. ඒ ධර්මයේ දකින්නකොට එන වෙනසක් ඒක. කවුරු හරි මේකේ වැරදි මතයක් කියනකොටම පේනවා ඕක නෙමේ බුදුරජාණන් වහන්සේ අදහස් කළේ කියන එක. ඒක Tamanට පැහැදිලි වෙනවා. මේ සූත්‍රේ මං කියා දීලා නෙමෙයි මේක කියවනකොට Tamanට වැටහෙනවා නේ. ඒ අර දැක්ම තියෙන හින්දා ඒ දැක්ම ඇති වෙනකොට ඒකයි වෙනස වෙන්නේ. ඒක තමයි මේ ලෝකෝත්තර දැක්ම කියන්නේ. ලෝකෙට අයිති දැක්මේදී මේ ටික කිව්වනම් ඉතින් තර්ක කර කර ඉන්න පුළුවන්. ඔය කියන්නේ ඕක නෙමෙයි මේක නෙමෙයි නේද? සෑහෙන ප්‍රශ්න ඉන්න පුළුවන්. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. මොකද ඒක ඒ Tamanටම තේනවා මේකෙන් අදහස් කරන්නේ මේකයි. හරි. එතකොට ඒ தත්ත්වේ ගන්න පුළුවන් වුණා නම් ඒක හද ඉතින් සතුටු වෙන්න පුළුවන්. එතකොට ඒක දැන් මේ වගේ ඕන සූත්‍රයක් කියවලා බලන්න බය නැතුව මේ Tamanට දකින්න පුළුවන් තේරුම. මදුපිණ්ඩික සූත්‍රය. කලහ විවාදයකත් ওই ටිකමයි තියෙන්නේ. ඒක වෙනස් විදිහකට කියාගෙන යනවා. දැන් තේ කලහ විවාද සූත්‍රයේ තියෙන ටිකමයි මේකේ තියෙන්නේ කියලා මේ එකම ධර්මයනේ මේ පැහැදිලි කරන්නේ. මෙතනත් කලහ විවාද ඇති වෙන්න හේතුව තමයි මේ කියලා තියෙන්නේ. අතර මම දැකලා තිබුණෙත් නැහැ. ඒක අද මම බලනකොට මට අහුණා. දැන් අපි දැන් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුලත් මේ හොඳ මේ කාලය තුල අපි සීල සමාධි ප්‍රඥා වැඩෙන මේ ධර්ම සාකච්ඡාවල යෙදුනේ භාවනාවල යෙදුනේ. ඉතින් ඒවා මහානිසංස කුසල් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ප්‍රතිඵල දෙන්න පුළුවන් ශක්තියක් තියෙන මහා ප්‍රබල කුසල්. ඒකයි මහානිසංස කුසල් කියන්නේ. මේම කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සැම ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රවයක් සොර සතුරු උපද්‍රවයක් ලෙඩ රෝග ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනවා ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ఆకాశట్టా చిబుమ్మట్టా దేవానాగా మహిద్దికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్షంతు లోక శాసనం. ఆకాశట్టా చిబుమ్మట్టా దేవానాగా మహిద్దికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్షంతు దేశనం. ఆకాశట్టా చిబుమ్మట్టా దేవానాగా మహిద్దికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్షంతు మం పరంతి. యంకిసి మలగీయ కెనెక్ నరక తెనక ఇపదిలా పిం బలాపురుతూ ఇన్నానం నే పిం అనుమోదం ఇలా సతుటట పత్తిలా హొంద తెనక ఉత్పత్తి అక్లబల ఉత్తమ ధర్మావబోధే లభాగన్నమ మే పిం అనుమోదం విత్వా హేతు ఆసనా వేవా. ఇదం మే జ్ఞాతే నం హోతు సుఖితా హంతు జ్ఞాతే. ఇదం మే జ్ఞాతే నం హోతు సుఖితా హంతు జ్ఞాతే. ఇదం మే జ్ఞాతే నం హోతు సుఖితా హంతు జ్ఞాతే. యోగేమ మే పిం వల బలే යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් අපට මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පිං හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ఇమినా పుణ్యకమ్మేన మామే బాల సమాగమో సతం సమాగమోతు యావ నిబ్బాన పత్తియ. యోగేమ అపి అద కథా కలా ఏ సంఖార జాతి ఒక్కొమ గెన ఏవట తమై సబ్బే సంఖారా కియన అట ఏ సియలు సంఖార వలట పొదు లక్షణ ఏ వానిత్యై అపౌదుకట పత్ కరణ. యోగే మే సబ్బే ధమ్మా కినేవై కిసిమ ఆత్మ స్వభావయన్ నే ఓయ్ బవ ఎత్త ఎతి హెటిట తేరుం యన యదా పన్యాయ పస్సతి ප්‍රඥාවෙන් දකින්න පුළුවන් වෙනවා. යදා පඤ්ඤායි පස්සති. එතකොට මේ මුලාවෙන් ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනාත නිබ්බින්දති දුක්ඛේ. අප තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤායි පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤායි පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාත්සස්සෝ.